ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දිවිනවර කියවීම ගරු කම්පක අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය.
ගරු කථානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂයාංක 1 දේශීය ආදායම් සංශෝධන නැමැති පනත් කෙටුම්පත දෙවනිවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් කරමි.
To start the debate, Honorable Nishantha Jayavira, you have 12 minutes.
ගරු කථානායකතුමනි, අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ මේක මත ප්‍රධාන කරුණු කීපයක් පදනම් වෙලා තියෙනවා. ප්‍රධානම කරුණක් තමයි මේ දැන්ට පවතින බදු ක්‍රමයේ තියෙන සංකීර්ණතා ඉවත් කිරීම. ඒක ප්‍රධාන මූලිකම අරමුණක් වෙනවා මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්න. ඊටත් අමතරව තවත් බදු පරිපාලනය සිදු කිරීමේදී අඳුනා ගන්න ලද ඩිස්පියුට්, එහෙම නැත්නම් අවිනිශ්චිතතා තියෙනවා බදු පනතේ. අන්න ඒවා ඉවත් කර ගැනීමත් එක්තරා අරමුණක් වෙනවා මේකදී. මෙන්න මේවා අවිනිශ්චිතතා සහ බදු ක්‍රමය සරල කරන්න අවශ්‍ය පියවර මේකදී ඇතුළත් වෙනවා. මෙන්න මේක ඇතුළතදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අපේ බදු අනුකූලතාවය වැඩි කරලා බදු පදනම පුළුල් කර ගැනීම තුළින් විශාල බදු ආදායමකට ගමන් කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ තවදුරටත් බදු අනුපාත වැඩි කිරීම හෝ බදු පැනවීම නෙමෙයි මෙතන ප්‍රධානම අරමුණ වෙන්නේ. ඉතින් මෙන්න මේ අරමුණ පෙරදරිව තමයි අයවැයේදී ඉදිරිපත් කරපු යෝජනා නීතිමය තත්වයට පත් කරලා පවතින පනත සංශෝධනය කිරීම තමයි මේකේ ප්‍රධානම අරමුණ. එතකොට මේකෙදී ගත්තහම මේකෙදී ප්‍රධානම කාරණයක් තියෙනවා බදු ක්‍රමයේ සරල කරන්න ගත්ත හොඳම සාධනීය පියවරක් තියෙනවා. ඒක මොකද්ද කියලා අපි බැලුවොත් දැන් ගරු කථානායකතුමනි, ආදායම් බදු ගෙවන කෙනෙකුට මේ දැන්ට පවතින බදු පනත අනුව තියෙනවා තමන් තක්සේරු වර්ෂයේ අවසන් වෙලා තමන්ගේ ආදායම් බදු වාර්තාව දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට අමතරව ඒ තක්සේරු වර්ෂයේ ආරම්භයේදීම ස්ටේට්මන්ට් ඔෆ් එස්ටිමේටඩ් ටැක්ස් පේබල්, එහෙම නැත්නම් ඇස්තමේන්තුගත ආදායම් බදු වාර්තාව කියලා තමන් තක්සේරු වර්ෂයේ පටන් ගන්නකොටම බදු ගෙවන්නෙක් දෙපාර්තමේන්තුවට ලබා දෙන්න ඕන. මගේ මේ තක්සේරු වර්ෂයේ ඇතුළතදී මගේ ආදායම කොච්චරක්ද කියලා පුනරෝකථනය කරලා, එහෙම නැත්නම් ඇස්තමේන්තු කරලා දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන්න ඕන. ඒක අනුව තමයි ඒ තක්සේරු වර්ෂයේ ඇතුළතදී ගෙවන්න ඕන බදු ප්‍රමාණය තීරණය වෙන්නේ. එතකොට කෙනෙකුට තක්සේරු වර්ෂයේ ආරම්භයේදී මම ඇස්තමේන්තු කරන ආදායම මෙච්චරයි කියලා ඊට පස්සේ එයාට හිතෙනවා නම් තව ටික දවසක් යනකොට මේක ඇස්තමේන්තු පදනම ඉදිරිපත් කරන්න, එයාට ටික දවසක් යනකොට මාසයක් දෙකක් තුනක් යනකොට එයාට හිතෙනවා මේක වැරදි. එතකොට ආයේ එයාට සිද්ධ වෙනවා මගේ ආදායම කලින් එක නෙමේ, මෙන්න මේක තමයි අලුතෙන් මගේ ආදායම කියලා ආයේ ඇස්තමේන්තුගත ආදායම් වාර්තාවක් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ අනුව තමයි ගේවීම එතකොට ආදායම් බදු ගේවීම සිද්ධ වෙන්නේ. ඊටත් පස්සේ තවත් මාස කීපයක් යනකොට හිතෙනවා නම් මේ මගේ ආදායම වැරදි කියලා තවත් ඇස්තමේන්තුගත ආදායම් වාර්තාවක් ඉදිරිපත් කරන්න වෙනවා. ඉතින් ඒක මේ බදු ගෙවන්නෙකුට අනවශ්‍ය පීඩාවක් කරදරයක් වෙන මෙන්න මේ ඇස්තමේන්තුගත ආදායම් වාර්තාව මේ ලබා දීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම මෙන්න මේ සංශෝධනයේ ප්‍රධානම අංගයක් වෙනවා. ඊටත් අමතරව අපි දන්නවා මෙතන තවත් විශේෂ දෙයක් සඳහන් කරලා තියෙනවා. යම්කිසි බදු ගෙවන කෙනෙකුට ඒ බදු ගෙවන කෙනා ආදායම් බද්ද සම්බන්ධයෙන් පසුගිය තක්සේරු වර්ෂයේදී ගෙවන ආදායම් බද්ද ඊට වැඩිය 120%කට වැඩි ප්‍රමාණයක් ආදායම් බද්දක් ගෙවනවා නම් සහ ඒත් එක්කම දිවුරුම් ප්‍රකාශයකින් ලබා දෙනවා නම් මම මගේ ආදායම නිවැරදිව වංචාවකින් තොරව පැහැරහැරීමකින් තොරව මම මගේ ආදායම ප්‍රකාශ කරලා තියෙනවා කියලා සහ එයා ආපසු ගෙවීමක් ඉල්ලන්නේ නැත්නම් අන්න ඒ බදු ගෙවන්නට තමන්ගේ ආදායම වාර්තාව විගණනයකට ලක් කිරීමකින් තොරව පිළිගන්න අවශ්‍ය විධිවිධානයක් මේකේ ඇතුළත් කරලා තියෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව බදු ආදායම් ප්‍රකාශ කරන බදු ගෙවන්නන් අනවශ්‍ය හැරස්මන්ට් වලට භාජනය නොවී තමන්ට ඒ වාර්තාව ඒ විදිහට පිළිගැනීම. ඉතින් මේක අනුකූලතාවයේ ඉහළ ලංවන්න ගත්ත ඉතාමත් සාධනීය පියවරක් වෙනවා. ඊටත් අමතරව විශේෂයෙන්ම මෙතෙන්දී තවත් විශේෂ සහනව දීලා තියෙනවා. මෙයිට කලින් තිබුණා යම් ව්‍යවසායකයෙක් තමන්ගේ ඒ ව්‍යවසාය ආරම්භ කරන්න අවශ්‍ය යන්ත්‍රෝපකරණ අරන් එනකොට මෙතෙක් පවතින නීතිය තමයි මිලියන 3කට වැඩි වියදමක් කළොත් තමයි එයාට තමන්ට ඒ ආදායම් බදු ලාභයෙන් අඩු කරගන්න පුළුවන්. මෙන්න මෙතෙන්දී මෙතෙන් සංශෝධනය කරනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවශ්‍ය සහනයක් ලබා දෙන්න ඕනෑම ව්‍යවසායකයෙක් තමන්ගේ නව ව්‍යවසායයට අලුතෙන් යන්ත්‍රෝපකරණ අරගෙන එනවා නම් ඒකේ මිල ඇමරිකන් ඩොලර් 250,000කට වැඩි ප්‍රමාණයක්. කලින් තිබුණේ මිලියන 3ක්, ඒක අපි අඩු කරනවා 250,000ක් වෙනකම් ඇමරිකන් ඩොලර්. එතකොට සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අන්න එතෙන්ට කරන වියදම තමන්ගේ ලාභයෙන් එකපාරම 100%ක්ම අඩු කර ගන්න පුළුවන්. ඊටත් අමතරව ඒ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට එතනින් එන ෂය දීමනා ලබා දෙන අනුපාතය අනුව ඒ ඉදිරියේදී අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දෙන ඉතාමත් හොඳ දිරිගැන්වීමක් වෙනවා. ඊටත් අමතරව විශේෂයෙන්ම තව දීලා තියෙනවා, මෙතෙන්දී සංශෝධනයක් ගියලා තියෙනවා අපනයනකරුවන්ට මෙතෙක් තිබිච්ච පවතින නීතිය අනුව තමන්ට ඒ අපනයන වෙනුවෙන් තමන් විදේශ රටකදී දරන වියදම තමන්ගේ ලාභය ගන්න කරන කටයුත්තදී අඩු කරගන්න අවස්ථාව තිබුණා. මෙන්න මේ සංශෝධන නව සංශෝධනයත් එක්ක අපනයනකරුවෙකුට තමන්ගේ අපනයන කටයුතු වෙනුවෙන් තමන් විදේශයේදී යම් වියදමක් දරනවා නම් ඒ වියදම අඩු කරගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊටත් අමතරව සුවිශේෂී අවස්ථාවක් ලබා දෙනවා හිගබදු සම්බන්ධයෙන්. ගරු කථානායකතුමනි, දැන් ආදායම් බද්දක් කවුරු හරි නියමිත ගෙවිය යුතු නියමිත දිනට ගෙවන්න අපොහසත් වෙනවා නම් ඒ ගෙවන්න අපොහසත් වෙන හැම මාසයකටම 1.5%ක පොලියක්, එහෙම නැත්නම් වසරකට 10%ක පොලියක් එකහුව වෙනවා, සහ ඊට අමතරව දඬනයක් පැන වෙනවා. එතකොට පහුගිය කාලවකවානුවේදී අපි දන්නවා ගොඩක් ව්‍යවසායකින් මුලින්ම කොවිඩ් කාල පරිච්ඡේදයේදී විවිධ අපහසුතාවයන්ට පත් වුණා. ඊට අමතරව දිත්ත සුළු කිනාටු වෙලාවේදී විවිධ අපහසුතාවයන්ට පත් වුණා. දැන් මෑත කාලිනෝ මේ ලෝක මැද පෙරදිග යුද්ධයත් එක්ක අර්බුදයන්ට මූල දෙලා තියෙනවා. මෙන්න මේ සියලු කාරණා කටයුතු සලකලා බලලා මෙතෙක් ආදායම් බද්ද සහ අධිභාර සම්බන්ධයෙන් ඒ බද්ද ගෙවල නැති කෙනෙක් ඉන්නවා නම්, හැබැයි ඒ බදු ගෙවන්න දෙපාර්තමේන්තුවට ඇවිල්ලා ඒ බදු මුදල මාස 6ක් ඇතුලේ ගෙවන්න එකඟතා ගෙවනවා නම් ඒ බදු ගෙවන්නගේ සම්පූර්ණ පොලිය ආදායම අහෝසිකරන විධිවිධානයක් මේකේ ඇතුළත් වෙනවා. ඉතින් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඒ බදු ගෙවීමේ අවශ්‍ය හැකියාව ලබා දීලා තමන්ගේ කර්මාන්ත වඩාත් ඉදිරියෙන් හොඳින් කරගෙන ගිහිල්ලා තවත් වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදනයක් තමයි මෙතනින් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊටත් අමතරව තවත් විශේෂ කාරණා කීප විශාල ප්‍රමාණයක් මේකේ තියෙනවා. දැන් මෙතනින් තවත් ලබා දෙන තවත් සහනයක් තමයි දැන් මෙතෙක් කල් පැවති නීතිය අනුව කවුරු හරි කෙනෙකුට හිගවැටුප් ලැබෙන අවස්ථාවක. මේක ගොඩාක් ආයතනවල මතුවලා තිබුණා. හිගවැටුප් මොනවා හරි හේතුවක් හින්දා ඒ වැටුප මාසිකව ලැබෙන්නේ නැහැ. හැබැයි අවුරුද්දක් දෙකක් තුනක් හතරක් ගිහිල්ලා පස්සේ විශාල මුදලක් එකවර ලැබෙනවා. එතකොට දැන්ට තියෙන පවතින නීතිය අනුව වෙන්නේ ඒ වැටුප ලැබෙන වෙලාවේදී තමයි බද්දට යටත් වෙන්නේ. එතකොට ඒ වැටුප ලැබෙන අවුරුද්දේදී ලොකු බදු මුදලක් එයාට ගෙවන්න වෙනවා. නමුත් මේක ඒ අඩුපාඩුව අඳුනගෙන මෙතෙන්දි සංශෝධනයක් ගේනවා. ඒ වගේ හිග වැටුප් ලැබෙන කෙනෙකුට ඒ තමන්ගේ හිග වැටුප් ඒ වර්ෂයේ ලැබුණා කියලා සලකලා ඒ අනුව බදු වැරද්ද දීලා ගෙවිය යුතු බදු මුදල් තීරණය ගන්න. ඉතින් මෙතෙන්දී අර හිග වැටුප් ලැබෙන කෙනෙකුට විශාල සහනයක් හම්බ වෙනවා. ඊටත් අමතරව අපි කවුරුත් දන්නවා අපි බලයට එන්න කලින් සියලුම බැංකුවක කාගේ හරි තැන්පතුවක් තිබුණා නම් ඒ සියලුම තැන්පතු මුදල් වෙනුවෙන් ලැබෙන පොලිය කීයක් වුණත් 5%ක රඳවා ගැනීම බද්දක් අය කළා. රඳවා ගැනීම බද්දක් සියලුම දෙනාගෙන් අය කළා පොලිය මුදල් කීයක් වුණත්. එතකොට මෙන්න මේ මෙහෙම තියෙන ගාම්ම ඒකෙම තවත් ප්‍රතිපාදනයක් තිබුණා. මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් කියන්නේ 59ක් හෝ ඊට වැඩි වයසක් තියෙන පුද්ගලයෙක්. ඒ වගේ පුද්ගලයෙකුට අඩු කරපු බදු මුදල අවුරුද්ද ඇතුලේ රුපියල් 60,000ට වැඩිය අඩු නම් එයාට මේක ආපසු ගෙවීමක් ලබා ගන්න හැකියාව තියෙනවා. හැබැයි වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන. මේ ආපසු ගෙවීම ලබා ගන්න විශාල ආපසු ගෙවීම් ඉල්ලීම් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. හැබැයි දැනට තියෙන පවතින නීති රීති අනුව ඒ ආපසු ගෙවීම ලබා දෙන්නේ ඔවුන් විගණනයට ලක් කරලා ඒ ආපසු ගෙවීම ඉල්ලන පුද්ගලයන්ට විශාල ડોකියුමන්ට් ප්‍රමාණයක් දෙන්න ඕනේ. දෙපාර්තමේන්තුවට යන්න වෙනවා. ඒක විශාල කරදරයකට පත් වෙනවා. ඉතින් මෙතෙන්දී ඒ කරුණු සලකලා බලලා මෙන්න මේ ඒ වගේ ආපසු ගෙවීම් ඉල්ලා තියෙන අයට විගණනයකින් තොරව ඒ ඉල්ලන ආපසු ගෙවීම මාස 3ක් ඇතුලේ ගෙවන්න අවශ්‍ය විධිවිධාන. ඒ කියන්නේ මේක 5%ක පොලී ආදායම් මත රඳවා ගැනීම බදු අඩු කරලා ආපසු ගෙවීමක් ඉල්ලා තියෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන් කිසිම විගණනයකින් තොරව මාස 3ක් ඇතුළත ඒ ආපසු ගෙවීම ලබා දෙන්න අවශ්‍ය නීතිමය සංශෝධන මේකට ඇතුළත් කරලා තියෙනවා. ඊටත් අමතරව දැන් අපි දන්නවා ගොඩක් අය ඉන්නවා සේවා නියුක්ති ආදායමක් තියෙනවා, එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් තියෙනවා, වැටුපක් ලැබෙනවා. ඒ කියන්නේ සහ අන්න ඒ වැටුපක් ලැබෙන කෙනෙකුට තමන්ට එන අනිත් අමතර ආදායම් වල එකතුව රුපියල් 5000ට වැඩි අඩු නම් අන්න ඒ අවස්ථාවේදී එයාට ආදායම් බදු ලිපිගනුව පවත්තන් යන්න ඕන නැහැ කියලා නීතිමය ප්‍රතිපාදනයක් මේකට ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම තවත් එන ප්‍රධානම කාරණයක් තමයි නඩු පැවරීම් සම්බන්ධව. මේකේ මොකද පහුගිය දවස්වල සමාජයේ විශාල කතිකාවකට ලක් වුණා මේ නඩු පැවරීම් සම්බන්ධව විධිවිධාන. දැන් මේ විධිවිධාන ගැන කතා කරනකොට මේ පනත් කෙටුම්පත අපි ගැසට් කළාට පස්සේ මේකේ වගන්ති 6ක් සම්බන්ධයෙන් උසාවියේ අධිකරණයේ අභියෝගයට ලක් කළා.
Honorable member, you have another 2 minutes.
ඔව් අන්න ඒ අවස්ථාවේදී අපි එකඟ වුණා කැබිනට් මණ්ඩලයේ මොකද පවතින කර්ම, ඒ කියන්නේ මෙතන කරුණු තුනක් සම්බන්ධයෙන් රක්ෂණ ව්‍යාපාරයෙන් සම්බන්ධයෙන් බදු අය කරන ආකාරය සහ තින් කැපිටලයිසේෂන් කියන්නේ පොලි ණයගත්ත අරගෙන තියෙන ණය අනුව ගෙවන පොලී මුදල් සම්බන්ධයෙන් සහ ඩොකියුමන්ට් ලබා දෙන සම්බන්ධයෙන් යන කරුණු තුනක් සම්බන්ධයෙන් වන වගන්ති තුන ඉවත් කරගන්න එකඟ වෙනවා. ඊටත් අමතරව අධිකරණයෙන් අනිත් වගන්ති තුන සම්බන්ධයෙන් එක මේ හිගබදු සම්බන්ධයෙන් නඩු පැවරීම සම්බන්ධයෙන් විතරක් යම් ඉතාම සුළු සංශෝධනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංශෝධනයේ යටත්ව අපි මේ පනත ඒ සංශෝධනයක් ඉදිරිපත් කරලා තමයි මේක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අධිකරණය මේ සම්බන්ධයෙන් කිසිම වෙන දැනුම් දීමක් දීලා නැහැ. ඊටත් අමතරව තවත් තියෙනවා විශේෂයෙන්ම තියෙනවා අපි පුද්ගලික වාහනයක් තියෙන කෙනෙක් තමන් ඒ වාහනේ විකුණන වෙලාවේදී ඒකෙන් ලැබෙන කැපිටල් ගේන් එක ප්‍රාග්ධන බද්ධ, ඒ කියන්නේ ආදායම් බද්ධෙන් නිදහස් කරනවා. මේක කලින් පැවති පනතේ එක නිශ්චිත වෙලා තිබුණ නැහැ. එතකොට ඒක නිශ්චිතව දක්වලා තියෙනවා. ඊටත් අමතරව විශේෂයෙන්ම මට කියන්න ඕන මේ වෙලාවේදී අපි විත්තෝලින් ටැක්ස් සම්බන්ධයෙන් තියෙන රඳවා ගැනීම බදු සම්බන්ධයෙන් අපි නව රජය පත් වුණාට පස්සේ අයවැයෙන් ඉදිරිපත් පළවෙනි අයවැයෙන්ම ඉදිරිපත් කළා. අර කලින් පොලී මුදල් මත 105ක ආදායම් බද්දක් කැපුවා සියලුම දෙනාගෙන් අපි 10%ක ප්‍රමාණයට වැඩි කළා. හැබැයි අය 10% අය කරන්නේ බදු ගෙවන අයගෙන් විතරයි. අන්න ඒකට අදාළව ස්වයං ප්‍රකාශයක් දෙන්න ඕන. ඒ ප්‍රකාශයට අදාළ විධිවිධාන නීතිමය විධිවිධාන මේකදී අතුලත් කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේදී මට කියන්න තියෙන්නේ මේ අපි මේ සියලු කාරණා කරලා ඇතුළත් කිරීමෙන් අවසාන බලාපොරොත්තු වෙන්නේ මේ රටේ පවතින බදු ක්‍රමය ජාත්‍යන්තරව පිළිගත් බදු ප්‍රතිපත්තීන්ට බදු මූලධර්මයන්ට අනුකූලව ගලපවීම ඇතුලේ බදු පදනම වැඩි කර ගැනීම, බදු අනුකූලතාවය වැඩි කර ගැනීම. ඒ කරුණු අනුව ඉතිහාසයේ පළවෙනි වතාවට මම කියන්නේ 2025 අවුරුද්දේදී මේ මෙතෙක් පැවති කිසිම රජයකට මේ හැකියාව ලැබුණ නැහැ. ඉතිහාසයේ වැඩිම බදු ආදායම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බිලියන 2402ක් ඊට වැඩිය බිලියන 41ක් එහාට ගිය බදු ආදායම රැස් කරගන්න සමත් වෙනවා. හැබැයි මේ බදු ආදායම රැස් කරගන්න සමත් වෙන්නේ ඊට කලින් පැවති බදු නීතිය ඇතුළේ යම් සහන දෙමින්. ඒ සහන දීම ඇතුළේ රුපියල් බිලියන 100ක වගේ අවාසියක් වෙන පැත්තට තමයි බදු සහන දීලා තියෙන්නේ. ඒ වගේ සහනයක් දීමත් ඇතුළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විදිහට ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩිම ඉලක්කය වැඩිම බිලියන 41කටත් එහාට යන්න සමත් වෙනවා. ඊටත් අමතරව මේ පොදුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව රැස් කරපු මේ ආදායම ඇතුළේ රජයක් විදිහටත් ඉතිහාසයේ පළවෙනි වතාවට රජයක් අයවැයකින් අස්තමේන්තු කරපු ආදායමට එහාට ගිය ආදායමක් ලබා ගන්න අපිට හැකියාව ලැබෙනවා කියමින් මගේ කරුණ දැක්වීම මම අවසන් කරනවා.